ඔබට මක් දවසක් කිව මගේ පාසල් වයසදී මට තිබුණු සිහිනයක් ගැන. ඒ චිත්‍රපටයක්. මිරිඟු දියක් නමින් මාලියෝ තිර පිටපත ධර්මසිරි බණ්ඩාරනායකයන්ට පෙන්වූ දවස. එය මිරිඟු දියක්ම වූ හැටි ඇව්වම ප්‍රවීණ රංගන ශිල්පි වගේම ඉතාමත් ප්‍රශස්ත චිත්‍රපට හා පොදු නිශ්චල ඡායාරූප ශිල්පි උදේනි අල්විස් සහෘදයා වගේම තවත් බොහෝ පිරිවර මට කතා කළා. ඒක මිරිඟු දියක් වෙන්න දෙන්න එපා. අපි ඒක කරමු. ඒ කතාව අදටත් හොඳයි. උදේනි වගේම ක්ෂේත්‍රයේම තව බොහෝ අය කිව්වා. මං දවසක් කිව්වා වගේ අපි හැමෝම ඇතුලේ ඉන්න කවියෝ හරි නිර්මාණකරුවෝ එළියට ගන්නේ ගුරුවරු. එහෙමත් නැත්නම් රසිකයෝ ඉන්නවා ගුරුවරු වගේ. මං පුංචි කාලේ ඉඳලා මා තුළ හිටියා මා නොදනුවත්වම තිර රචකේ. ගෙදරදී අක්කලට සිදුවීමක් කියනකොට මං කැමති වුණේ නැහැ ඒක ආවට ගියාට කියන්න. අමුවෙන් එකපාරට කියන්න. අපි හිතමු මං කාබරංක ගහ ළඟ වැටුණයි කියලා ඉස්කෝලේ ගිහින් එන ගම. එතකොට මං දකිමින් හිටියේ ලොකු හඳක් තියෙන නළලක් තියෙන වැස්සියෙක් තනකොළ කමින් මාර්ගහයට ඉන්නවා. ඈත ගෙදරකින් කොසුම් පීරිස්ගේ පහන්තරුව කතාවේ තේමාව යනවා. මට ඉස්සරහා ගවර්න්මන්ට් ක්වාටර්ස් වල තේමිය යමින් හිටිය රතුපාට පොප්සිකල් එකක් කකා. මං මේ ක්‍රමේ නිසා බැනුම් අහපු වාර අනන්තයි. මං හිටි ගමන් ඔවුන්ට අද මාර වැඩක් වුණා කියලා ඔය වගේ විස්තර ටිකක් කියනවා. සේරම අහගෙන ඉන්නවා වට වෙලා. හැම දෙම උත්සන්න අවස්ථාවට එනවා. සාලිය පොත්තික ගල්තලාවේ තිබ්බා. ඔර්ලෝසුව ගලවලා දුන්න අනිල්ට. ජයන්ත පැන්න ගමන් කොත්ත එල්බීසියා වැටේ පොල්ලා. දෙපැත්තේ ඔලොක්කු පාරේ සෙනඟ තද වෙලා. කාටවත් යන්න බෑ. ඇයි කටුගම්බි වැටනේ දෙපැත්තේම? අඩි තුනක්වත් නැහැ. දැන් අපි සේරම බීරන් තට්ටු වෙලා. ඇයි දෙන්න ගහ ගන්නකොට අපට එහෙම එහෙ වෙන්න බෑ. කටුගම්බි වැට දෙපැත්තේ. ඇඟේ ඇනෙනවා. මේ අතරේ අක්කලා මගේ ෂර්ට් එක දිහාත් බලනවා. සමහර විට ෂර්ට් අත්වල මඩපාරක් දූවිලි නැත්නම් ඉරිලා උණක් තියෙන්න පුළුවන්. ඒ මගේ සෙල්ලම් කිරීම වලට මේ සිද්ධිය සම්බන්ධයක් නැහැ. ඉතින් මල්ලි කියන්නකො ඉක්මනට. සාලියට හරි ජයන්තට හරි තුවාල වුණාද? මොකක්ද උනේ? ඉන්නකො කියන්න. අර උඩුගම්පල ගෙදර කන පැලෙන්න දාලා තිබුණ රේඩියෝ එක. ජෝතිපාලගේ කිරි ඉතිරේවා නව වසරේ යනවා. මොකද කරේ? දෙවනත් වෙන්නේ යමින් තිබුණු රේඩියෝ එක ඕෆ් කරා. ඔන්න මට නම් බෑ තවත් අහන් ඉන්න. මට වැඩ තියෙනවා. මං යනවා. ඒ ලොකු අක්කා. තව පොඩ්ඩයි. මේ මල්ලි හොඳ මල්ලි වගේ කියනවද? කාගේ හරි ඔලුවක් පැලුනද? මොකද දන්නවද අර සාලිය හරිම අහිංසකයා. ජයන්ත වගේ පෝරිසාදයක් නෙමේ. මට දැනගන්න ඕන එච්චරයි. සාලියට මොකක්ද උනේ? ලොකු අක්ක කියන්නේ එයාගේ අවශ්‍යතාවය පළ කරමින්. මට දැන් තේරෙනවා මේක තවදුරටත් අදින්න බැරි කතාවක් බව. මං හිමීන් කුස්සිය පැත්තට මුළු ඇඟම හරවලා කියනවා. නෑ මංගේ නිකන් හිතුව දෙයක් කිව්වේ. ඒ දෙන්න ගහගත්තා නම් වෙන්න තිබුණ දේ. කොහෙද ඕගොල්ලන්ට ඉවසිල්ලක් නැහැනේ. ඇත්තට මෙහෙම මොකවත් උනේ නෑ. මට හිතුණ එහෙම වුණා නම් කියලා. මං ඒ ටික කියන්නේ කුස්සියේ පිට දොර ගාව ඉඳන්. මගේ ජවනහා පිටිය මාළ ක්‍රීඩා ප්‍රාගුණ්‍ය දන්න නිසා මං දන්නවා මාරාවේෂුණු අක්කලට කීයටවත් මාව අල්ලන්න බෑ කියලා. අක්කල නිවුනේ නැති කේන්තියෙන් ඒගොල්ලන්ගේ වැඩවලට යනවා. ඒ දෙවනි දවසේ වෙනම ස්වරූපකින් මා ඒගොල්ලන්ව මගේ කතාවට හසු කරගන්නවා. මේ විදිහට ගත වුණු මගේ පුංචි කාලේ කතන්දර කීමේ විස්තර වර්ණනා කිරීමේ අපිළිවෙල ක්‍රමය 1988 එක උදෑසනක මුළු මනින්ම වෙනස් වුණා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඒ වගේම ඊට නුදුරු SLTTI කියන රූපවාහිනී අභ්‍යාස ආයතනයට ඉතාමත් වැදගත් පාඨමාලාවකට යන්න මට අවස්ථාව ලැබුණා. කොළඹින් වගේම ඈත පළාත්වලිනුත් ලිවීමේ සිතීමේ හැකියාව ඇති අය ඇවිත් තිබුණා. එතන බලමුළුවේ තරමක ලාබාල කීප දෙනාගෙන් කෙනෙක් තමයි මම. මම එහෙම කිව්වේ ඒ 3 මාසයක විතර වැඩසටහනට ඇවිත් තිබුණු කෘතහස්ත්‍ර නිර්මාණකරුවොත් අපේ මට්ටමෙන්මයි මේ පාඨමාලාවට සම්බන්ධ වුණේ. ඇරව්වල නන්දිමිත්‍ර, සුමිත්‍ර රාහුබද්ද, KB හේරත්, ඩග්ලස් සිරිවර්ධන, ජයකොඩි සෙනෙවිරත්න, මේ වගේ නවකතා ලියපු නාට්‍ය හදාපු තිර රචනා කරපු අය තමයි ඇවිත් හිටියේ. ආචාර්ය පියසෝම මේ දිස් කරුණු පැහැදිලි කරයින් පස්සේ තමයි අපට ඒ දේවදූතය හම්බුනේ. ඔහු තමයි කෝස් ඩිරෙක්ටර්. එහෙම තනතුරක් නිලයක් දාලා තිබුණට අපට නම් එහෙම පටුවට කටක් කරලා කියන්න බෑ. ඔහු කෝස් ඩිරෙක්ටර් නෙමෙයි. තිර රචනා සහ සිනමා පාඨමාලාවේ සෑම සියලු සකල දේම අපට ඔහු. මේ පාඨමාලාවේ ප්‍රධානියා විදියට ඒ උදෑසන ඔහුගේ කටහඬ මුලින්ම සවන් වැකෙනකොට මට නමේ පන්තියේ ගුවන් විදුලියේ අහපු ගීයක රස විනාඩි 15 මතක් වුණා. ඉංග්‍රීසි ලයින් එකේ ආර්ට් මැගසින් මතක් වුණා. ඒ විතරක් නෙමෙයි, අපේ ගමේ ණයදෙන සමූපකාරය ළඟ තිබුණු පිට්ටනිය පෙන්නපු ආණ්ඩුවේ වාර්තා චිත්‍රපටයේ අර රිදීතිරය කඩාගෙන ආපු කටහඬ මතක් වුණා. මට අවුරුදු 6-7 අරවින්දත් සරෝජිනිත් බතීත් මතක් වුණා. පස්සේ කාලෙකදී ආචාර්ය කියලා අකුරු හතරක් පැලැන්දුවට මේ කියන කාලෙත් 88 අපේ ලෝකේ මහාචාර්ය පට්ටම් පහු කරලා හිටිය තිස්ස අබේසේකර නොහොත්, තිස්ස ආනන්ද ෆොන්සේකා නොහොත් ආදරයට අපට කියන්න අමතන්න අවස්ථාව දීලා තිබුණු තිස්ස අයියා තමයි. චලනචිත්‍රය ගැන, ඔඩෙස්සා පඩිපෙළ ගැන, ග්‍රිෆිත් ගොඩාඩ් ගැන, සිටිසන් කේන් ගැන, ඕසන් වෙල්ස්ගේ සිනමා ව්‍යාකරණය ගැන ගුරු මුෂ්ටි විරහිතව ගඟක් වගේ කියා දුන්නේ ඔහු. අපට එකිනෙක හඳුන්වා දෙන්න වුණා මුලින්ම පාඨමාලාවේ. ඈත ස්ථානයේ හිටපු මට අවස්ථාව එනකොට එකල කැසඟ සිරුරක් තිබුණු මා නැගී සිටි වෙලාවේ ඔහු පැත්තකින් මා දෙසට ආවා. ඇස් විහිදුවා. නවකතාකරුවෝ, නාට්‍යකරුවෝ, තිර රචකයෝ ඉන්න සභාවේ මම රෑවැඩමුරිය ලියු රචකයා බව, එහෙමත් නැත්නම් අඹයාලූ ගීත ලියු තැනැත්තා බව කිව්වේ මං ඔහු වගේම තිර රචනා අනන්තවත් හිතෙන් ලියලා තියෙන බව කියන්න විදියක් නොතිබුණු නිසා. වැලි කතරේ ඔහු ගෝරින් මුදලාලිට ලියපු දෙබස් වගේම දෙබස් මාත් ලියන්න ආස බව, නිදානේ සීමිතව ඔහු ලියු ඩයලොග් වල තියෙන බල පරාක්‍රමය මට තේරුණු බව, ගම්පෙරළියේ දෙබස් වල තිබුණු වික්‍රමසිංහයන්ගේ හෙවණැල්ල මට තේරුණු බව, අක්කර පහේ ඔහු කුමාරියක්කට දීලා තිබුණු දෙබස් වලට මං ඇඬුව බව, දෙලොවක් අතර අපව රැඳවු ඔහුගේ බියමුසු සන්ත්‍රාසය ඇඟට දැනුණු බව, බිනරමලී වගේ ගුවන් විදුලියේ ජීවම් කරපු චරිත ඔහු සිනමාවෙන් අපට බේරලා දුන්නු බව, ඒ කිසි දෙයක් කියන්න මට බැරි වුණා. ඔහු ඕකේ නෙක්ස්ට් කියලා යාබද හිටපු නෙවිල් ඩයස් සුබසිංහට කියද්දි මං නිරුත්තර වුණා. ඒත් පැය දෙකහමාරක් විතර ගියාට පස්සේ තේ විවේකෙදි මට මගේ වීරය කතා කළා. SLTTI එලිමහන් උද්‍යානයේ අග 88 කාලේ තිබුණු තේපැන්සලේ පැත්තක තනතිරුවේ ගහ යට ඔහු මා ඇමතුවා. බන්දුල අවයාලෝ සින්දු තුනම ලිව්වේ ටියුන්ස් වලටලු නේද? මට සුදත් මල්ලි කිව්වා. ඕ තිසයි. මං එහෙම ඔහුට කිව්වේ සුදත් දේවප්‍රිය ඔහුගේ ඥාති සහෝදරයන් නිසා මල්ලි කිව්ව බව දැන දැනමයි. ඒත් ඔහුගේ මොයින් කටපුරා මල්ලි වචනේ අහගන්නටත් මට කටපුරා තිස්ස අයියා කියලා කියන්නටත් ලෝභ නැතුව කැමැත්තක් දුන් ඒ ප්‍රථම හමුවීමෙන් පස්සේ මං මොනතරම් දේ ඔහුගෙන් උගත්තද. මං ඉඳහිට තරමක උණුසුම් වාද විවාද වල ඔහු හා පැටලුණා. ඔහුගේ නිවසේ දොර අපට ඇරලා තිබුණා. 1939 මැයි 7 ඉපදුණ නිසාවත්, 2009 අප්‍රේල් 17 අපව අත්හැරලා ගිය නිසාවත් සැමරුම් දින කියවලා සමරන්නවත් නෙමේ. ඔහු ලියු තිර රචනා දෙබස් වලට වඩා සිනමාව සම්බන්ධයෙන් ඔහු තුළ තිබුණු අපූර්වතම කියවීමත්, සිනමාව තුළ ඇති සිනමාත්මක බව එක පැහැර උරාගත් ඔහුගේ සිනමා ප්‍රඥාවටත් මුලින්ම සංකේතයක් දෙන්න ඇයි මං ගීතයක්ම වාදනය කරන්නේ. මං කැමති මෙහෙම. 1946 ජී.බී. සේනානායක විලි අබේනායකට දුන් අර්ථකථනය 1970 තිස්ස අබේසේකර චලන චිත්‍රයට නගපු හැටි කියන්න අහන්න. ලෙස්ටර් ජේම්ස් පීරි සිනමා වියතුන් ගැන මහාචාර්ය සුනිල් ආරිරත්න හදපු මේස කෝපි පොතේ කරුණු අනුව ඒ සිද්ධියේ පැතිකඩක් තමයි මේ. නිධානය අඩංගු ජී.බී. සේනානායකගේ පලිගැනීම කෙටිකතා සංග්‍රහය 1946 දී ප්‍රකාශයට පත් වූ පොතකි. නිදානෙහි තිර රචනය හා දෙබස් රචනය තිස්ස අබේසේකර වෙත පවරන ලදී. ලෙස්ටර්ගේ තිර රචකයන්ට මෙතෙක් කරන්නට සිදු වී තිබුණේ දීර්ඝ නවකතා දෙපැයක චිත්‍රපට සඳහා සාරාංශගත කිරීමය. දැන් තිස්ස අබේසේකරට කරන්නට සිදු වී තිබුණේ මුද්‍රිත පිටු 5ක පමණ කතාවක් දෙපැයක චිත්‍රපටයක් සඳහා දීර්ඝ කිරීමය. එය ලෙස්ටර් සමග වරින් වර කතාබහ කරමින් තිස්ස විසින් සිදු කරන ලද 6 මාසයක බැරෑරුම් කාර්යයක් විය. ජනයා බැන අඬගසන්නේ චරිත කපාහැරීම්, සිද්ධි ඉවත් කිරීම් ගැනය. අලුතින් ඈඳීම් ඒතරම් අනතුරුදායක නැත. තිස්ස කතාවේ කාලය වසර 100ක් අතීතයට රැගෙන ගියේය. ජුවානිස් නම් වූ මෙහෙකරුවෙකුගේ චරිතයක් අලුතින් එක්කලේය. වලව්වේ කූඩු කර සිටි මූසල මොනරෙකු චරිත අතරට ගෙන ගියේය. වලව්වේ ඇති පිහියක් නිතර නැතිවීම, විවාහක අයිරින් පෙරලා සිය නිවසට යෑම වැනි සිද්ධි ගණනාවක්ම ඈඳුවේය. විලි මීමස්මර රෝගියෙකු බවට පත්කරන ලදී. විල්ෆ්‍රඩ් අබේනායක බිඳවැටුණු රදළ පරපුරක අවසන් පුරුකය. ඔහු ගරා වැටෙන මහා මන්දිරයක හුදකලාව ජීවත් වෙයි. විලීගේ පියා මලේ නායකාරයෙකු හැටියටය. ඒ ණය ගෙවන්නට සිදු වී ඇත්තේ විලීට. ණයබරින් මිරිකී සිටි විලීට පැරණි පුස්කොළ පොතක් හමුවේ. එහි සඳහන් වී ඇති ආකාරයේ උපන් ලප සහිත කන්‍යාවක් විලිදුනහොත් ලබාගත හැකි නිදානයක් ගැන පුස්කොළයෙන් කියවේ. විලි මෙකී කන්‍යාව සොයන්නට පටන් ගනි. දිනක් තොටුපොළකදී ඇය හමුවේ. ඇය අයිරින් නම් සුරූපිනියකි. විලි අයිරින් විවාහ කරගනි. අයිරින් සිය ස්වාම් පුරුෂයාගේ මැදුරෙහි ගුප්ත බවක් දකි. එය පාළුය. එහි කූඩු කර සිටින මොනරෙක් නිතර මූසල හඬින් හඬයි. ජුවානිස් නැමති මෙහෙකාරයා රළු ගති පැවතුම් ඇත්තෙකි. අයිරින් පෙරලා සිය නිවස කරා යයි. විලි ඇය යලි කැඳවාගෙන එයි. තමා අයිරින් හා ලිංගික ඇසුරක් නොපවත්වන්නේ දේවාලයකට වූ භාරයක් ඔප්පු කරන්නට තිබෙන බව නිසායයි විලි කියයි. අයිරින් දේවාලයට ගෙන යන උපකරණ සූදානම් කරගනි. මේ අතර වලව්වේ මසට ඇති කරන කුකුලන් මැරීමට පාවිච්චි කරන පිහිය අතුරුදන් වෙයි. ගමනට සූදානම් සිටියදී විලීට මීමස්මරය වැළඳේ. මරණාසන්න වන විලි අයිරින්ගේ සාතු සප්පායමෙන් සුවපත් වෙයි. අයිරින් අවලංගු වූ දේවාල ගමන විලීට සිහිපත් කරයි. විලි ඒ අදහස අත්හැර ඇත. අතුරුදන් වූ පිහියද හමුවේ. විලි තුල අයිරින් කෙරෙහි අසීමිත ආලයක් හා භක්තියක් හටගෙන ඇත. මේ අතර ණය නොපියවීම නිසා ආණ්ඩුවෙන් වලව්වත් වත්තත් වෙන්දේසි කරන්නට සැලසුම් කෙරේ. සිය පරපුරට සිද්ධවන්නට යන්නා වූ අවමානය සිහිපත් වී විලිගේ හිස ගිනි ගනී. ඔහු අයිරින් කැටුව භාරය ඔප්පු කරන්නට යයි. විලි නිදන්ගල ළඟ පුද පූජා පවත්වා ජුවානිස්කෙන් සොරකම් කරගෙන ආ පිහියෙන් එන අයිරින් මරා දමයි. නිදන් දොර නොඇරේ. විලි අයිරින් බදාගෙන හඬන්නට පටන් ගනී. ඒ ඔහු සතුව තිබී අහිමි වූ නිධානයයි. ඔබ දෑස්පියා විඳගන්න, අහගන්න. මේ තමයි තිස්ස අබේසේකර මවපු විලි අබේනායකගේ පරිපීඩිත චිත්තාවේගය. ඒ වගේම උපන් ලප 3 අවාසනාවන්තියගේ ආධ්‍යාත්මික කන්නලව්ව. ගරා වැටෙන වලව්වේ අතීත විභූතිය සිහි කරමින් කේමදාස සංගීතය නගන අනුවේදනීය නින්නාදය. නිධානයක සත්සර උදානය.
ප්‍රේමය සහ නිධානය. ස්වාත්මය සහ ස්ව අර්ථය අතර හටගත් අරගලය නිධානය.
The last in a line of the colonial elite is haunted by memories of avarice and love. Thank you.